අද වැඩසටහනෙන් දැන් අපි සූදානම් වන්නේ වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්‍රය තුළ තමන්ගේ දක්ෂතා දක්වමින් ඒ සඳහා ජාත්‍යන්තර ඇගීමකට ලක්ුණු ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් ශ්‍රී ලාංකික පර්යේෂකයෙක් පිළිබඳව කතාබහ කරන්නට. ඔහු වෛද්‍ය ජීජී චමල් සංජීව. ඔහු දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් වෛද්‍ය විද්‍යා උපාධි ආයතනයේ රෝහල් පරිපාලනය පිළිබඳව වෛද්‍යවරයෙක් වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම ඔහු හම්බන්තොට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා. පසුගියදා ඉන්ටර්නැෂනල් ඒජන්සි ෆෝ ස්ටෑන්ඩර්ඩ්ස් ඇන්ඩ් රේටින් කියන ආයතනය මගින් ඔහුගේ පර්යේෂණ වාර්තා සඳහා සුවිශේෂී සම්මානයක් හිමි වුණා. ග්ලෝබල් එවෝඩ් ෆෝ ඇකඩමික් චැම්පියන්ෂිප් නමින්. ඒ වගේම මේ සම්මානයත් සමගින් ඔහුට හැකියාව ලැබෙනවා ලොව හොඳම සෞඛ්‍ය විද්‍යාඥයින් 500 දෙනා අතරටත් එක්වනට. මේ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව, මේ සුවිශේෂී ඇගීම පිළිබඳව අද වැඩසටහනෙන් අපි වෛද්‍ය චමල් සංජීව සමගින් කතා බහ කරන්නට සූදානම්. වෛද්‍යතුමනි, අපි මුලින්ම මේ කතා බහට ඔබතුමාව ආයුබෝවන් කියලා පිළිගන්නවා.
ආයුබෝවන්.
වෛද්‍යතුමනි, ඔබට පසුගියදා යම්කිසි ආකාරයක ජාත්‍යන්තර ඇගීමක් ලැබුණා ඔබ වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්‍රය තුළ සිදු කරන ලද මෙහෙය වෙනුවෙන් ග්ලෝබල් එවෝඩ් ෆෝ ඇකඩමික් චැම්පියන්ෂිප් නමින්. අපි මේ කාරණය පිළිබඳව සවිස්තර තොරතුරු කතා බහ කරන්නට පෙර ඔබතුමාගෙන් දැනගන්නට කැමති, මොකක්ද මේ සම්මානය, මේ සම්මානයේ අරමුණ මොකක්ද?
මෙම සම්මානය පිරිනමන්නේ ජාත්‍යන්තර වශයෙන් යම්කිසි වර්ෂයක කාල සීමාවක් තුළ විද්‍යාත්මක පර්යේෂණ සම්බන්ධව ජාත්‍යන්තර සංගරාවල පළවන ලිපි නැත්නම් පර්යේෂණ වාර්තා අධ්‍යයනය කිරීමක් කරහා ඉන්ටර්නැෂනල් ඒජන්සි ෆෝ ස්ටෑන්ඩර්ඩ්ස් රේටින් කියන මෙම පර්යේෂණ ආයතනය තමයි මෙම ඇගීම සිදු කරන්නේ. ඔවුන් යම් වසරක කාලයකදී අප විසින් ජාත්‍යන්තර සංගරාවලට ඉදිරිපත් කරන පර්යේෂණ ලිපි ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් මගින් අගය කිරීමක් කරලා ඔවුන්ගේ පවතින නිර්ණායකවලට අනුව එම ලකුණු දීමේ ක්‍රමවේදයක් අනුව මා විසින් පෞගේ කාලී සීමා තුරදී ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර විද්‍යා පර්යේෂණ ලිපි සඳහා තමයි මෙම ඇගීම ලැබෙන්නේ. ඉතින් මේදී 2017 අවුරුදු කාලයේ සෞඛ්‍ය අංශය වෙනුවෙන් අදාළ ඉදිරිපත් කරන ලද පර්යේෂණ ලිපි සම්බන්ධ වන ජාත්‍යන්තර ඇගීම තමයි මාහට ලැබී තිබෙන්නේ. ඉතින් මෙය අපේ රට වැනි ආසියානු කලාපයේ රටවල්වල විද්‍යාත්මක ලිපි නිර්මාණ ආදිය අගය කිරීමේ කාර්යයක් නිසි පරිදි සිදු නොවන අවස්ථාවක මෙතන මෙවැනි අගය කිරීමක් අපි වැනි නවක ආධුනික වෛද්‍යවරුන්ට අපගේ විද්‍යා පර්යේෂණ ශ්‍රේෂ්ඨය තවත් දිරිමත් කිරීම සඳහා ලද යම්කිසි ආකාරයක උත්තේජනයක් ලෙස මට සලකන්න පුළුවන්.
වෛද්‍යතුමනි, දැන් විශේෂයෙන්ම මේ සඳහා රටවල් 50කට අධික සංඛ්‍යාවකින් පර්යේෂකින් 6000කට ආසන්න ප්‍රමාණයක්, එහෙමත් නැත්නම් 6000කට අධික ප්‍රමාණයක් තමන්ගේ පර්යේෂණ වාර්තා ඉදිරිපත් කර තිබූ බව මට දැනගන්න ලැබුණා. මෙහිදී ඔබ විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ ලිපි මොන වගේ ක්ෂේත්‍රවලට, මොන වගේ අංශවලට අදාළ වූ කරුණු කාරණාද කියලා අපිට සාරාංශගතව සඳහන් කළොත්?
ඉදිරිපත් කරන ලිපි අතරින් ඔවුන් තෝරා ගැනීමක් කර තිබෙනවා අපේ රටේ ශික්ෂණ රෝහල්වල බාහිර රෝගී අංශවලට පැමිණෙන රෝගීන්ගේ අප විසින් ලබා දෙන සෞඛ්‍ය අංශයේ සේවාව සම්බන්ධව රෝගීන් කොයිතරම් දුරට සතුටට පත් වෙනවද නැත්නම් අපි කියනවා තෘප්තිමත් භාවයට පත් වෙනවද කියන තේමාව යටතේ සිදු කරන අධ්‍යයනය يعني patient satisfaction කියන අපකාව යටතේ මා කරාපිටි ශික්ෂණ රෝහල කේන්ද්‍ර කරගෙන කරාපිටිය රුහුණු වෛද්‍ය පීඨයේ මහාචාර්ය ශල්ල වෛද්‍ය විද්‍යාංශයේ රංජන් සිනුරත්න ශල්ල වෛද්‍ය අංශ භාර ප්‍රදාන වගින්දාතුමත් සමඟ ඒකාබද්ධතයි මා මේ අධ්‍යයනය සිදු කරන්නේ. මොකද මම සිවිල් බාහිරෝගී අංශක සේවය කරපු වෛද්‍යවරයෙක් ලෙස මම දකිනවා ගොඩක් වෙලාවට අපේ රාජ්‍ය සේවය ඇතුළේ රජයේ සෞඛ්‍ය සේවය සම්බන්ධව විශේෂයෙන්ම බාහිර රෝගී අංශවල සෞඛ්‍ය සේවය සම්බන්ධව රෝගීන් අතර මොන වගේ මතයක් තියෙනවද කියන එක අධ්‍යයනය කිරීම අවස්ථාවක් අවබෝධ වුණා. මාතන මෙවැනි අධ්‍යයන ගණනාවක් පෞගේ කාලේ සිදු කළ තුරු අතරින් එක් අධ්‍යයනයක් තමයි මා මේ සිදු කරේ. ප්‍රධාන වශයෙන් මා අවබෝධ කරගත්තා මේ තත්ත්වය. රෝගියෙක් කියන්නේ සාමාන්‍ය පුද්ගලෙක්, මිනිසෙක්. ඒතර ඔහුට කියනවා මානුෂීය අයිතිවාසිකම් නැත්නම් මානුෂීය වශයෙන් කියන අවශ්‍යතා. රජය විදියට රෝහල් පද්ධතිය කියන්නේ සර්විස් එක නැත්නම් සේවය ලබා දීමේදී කියන කරුණු. ඒ වගේම පරිසරය, රෝහලේ පරිසරය, දුර්ලභීච ආකාරය, රෝහල්ට ගමන් ගත කරන කාලය, රෝහල් ඇතුලේ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණයට මත වෛද්‍යවරුගේ පරීක්ෂාවට ලක් වෙන කොයිතරම් කාලයක් ගත වෙනවද කියන මේ කරුණු ගණනාවක් මත රෝගියාගේ තෘප්තිමත් භාවය නැත්නම් අතෘප්ත කර වීම
දැනට ඔබ කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් වෛද්‍ය විද්‍යා උපාධි ආයතනයේ කටයුතු කරනවා. ඒ වගේම ඔබ මීට පෙර හම්බන්තොට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා. විශේෂයෙන්ම දැන් මේ ආකාරයෙන් ලංකාවේ රජයේ වෛද්‍ය ශාස්ත්‍රය තුළ කටයුතු කරන ගමන් පර්යේෂණ වලින් ඉදිරියට යන, එහෙමත් නැත්නම් පර්යේෂණ ශාස්ත්‍රයට දායකත්වය ලබා දෙන වෛද්‍යවරුන්ගේ නම් අපිට ශ්‍රී ලංකාව තුළින් අහන දකින්න ලැබෙන්නේ ඉතාමත් අඩුවෙන්. එහෙම අපිට අඩුවෙන් අහන දකින්න ලැබුණත් බොහෝ වෙලාවට අපි දකින ඔවුන් විවිධ අභියෝගවලට මුහුණ දෙමින් තමයි තමන්ගේ පර්යේෂණ ඉදිරියට කරගෙන යන්නේ. මේ කාරණයේදී ඔබගේ මතය මොකක්ද? විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය ශාස්ත්‍රය ගත්තහම පර්යේෂණ නියමාකාරයෙන් ඇති පමණ සිද්ධ වෙනවද, නැත්නම් එහි අඩුවක් තියෙනවද, එහිදී ඔවුන් මුහුණ දෙන අභියෝග මොනවද, මේ සම්බන්ධයෙන් ඔබගේ මතය මොකක්ද?
ඔබ මතනේ වැදගත් කණයක් තමයි යොමු කළේ. මම හැමදාමත් කියන දෙයක් තමයි අපි ඉපදෙනකොට අපි කියපු දෙයක්, අපේ අම්මලා තාත්තලා කියපු දෙයක් තමයි. අපේ රට කියන්නේ තුන්වෙනි ලෝකයේ සංවර්ධනයේ පවතින රටක්. ඒකෝ අපි පාසල් යන කාලෙත් ඉගෙන ගන්නේ ශ්‍රී ලංකාව කියන්නේ තුන්වෙනි ලෝකයේ සංවර්ධනයේ පවතින රටක්. ඒතර අපි දැන් දශක හතරක් ගිහිල්ලා අපි අපේ දරුවන්ටත් කියන්නේ ශ්‍රී ලංකාව කියන්නේ තවමත් සංවර්ධනයේ පවතින රටක් කියලා. ඒතර අපිට මේ සංවර්ධනය වෙමින් පවතින රට කියන වචනය වෙනස් කරන්න නම් රට ඇතුළේ විද්‍යාත්මක පරීක්ෂණ සඳහා, විද්‍යාත්මක පරීක්ෂණ සඳහා, නව නිපීම සඳහා වැඩි තැනක්, වැඩි අවස්ථාවක් ලබා දෙන්න ඕන. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නම් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යට ඒ සඳහා යම් අවස්ථාවක් ලැබෙනවා. නමුත් බොහෝ විට මා දකින දෙයක් තමයි අපි කරන ගොඩාක් විද්‍යාත්මක පර්යේෂණ අපගේ විභාග ඉලක්ක කරගෙන, එහෙම නැත්නම් මේ අපේ තියෙන සුදුසුකම් වැඩි දියුණු කර ගැනීම සඳහා අරමුණෙන් විතරක් කරන සමහර පර්යේෂණ තමයි සිද්ධ වෙන්නේ. අපි දකිනා විශ්වවිද්‍යාලවල පුස්තකාලවලට ගියාට පස්සේ ශිෂ්‍යයන් විසින් කරපු පර්යේෂණ නිබන්ධන ලක්ෂ ගණනක් පුස්තකාල ඇතුළේ ගොඩ ගහලා තියෙනවා. හැබැයි ඒවයින් අපි අපේ සංවර්ධනයට ප්‍රතිපත්ති සකස් කරන්නට දායක කරගෙන තියෙන ඉතාමත්ම අඩු ප්‍රමාණයක්, නැත්නම් දායක කරගෙන නැති ප්‍රමාණයක් කියන්නත් පුළුවන්. ඉතින් මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඒ අතරේ විශ්වවිද්‍යාලවල ඉන්න ආචාර්ය මහාචාර්ය කණ්ඩායමට අමතරව සෞඛ්‍ය සේවය, කෘෂිකර්මය ඇතුළු වෙනත් ශාස්ත්‍රවල ඉන්න විද්‍යාත්මක පර්යේෂණ සඳහා උනන්දුවක් දක්වන තමන්ගේ විෂයපතේ ඇතුළත් මතුවෙන ගැටලු වලින් නව විදියට හිතන්න කල්පනා කරන අදහස් තියෙන විශාල තරුණ වෛද්‍යවරු, විද්‍යාඥයන්, පර්යේෂණ ප්‍රමාණයක් රට ඇතුළේ ඉන්නවා. නමුත් අවාසනාවට වගේ මම දකින දේ තමයි ඔවුන්ට තියෙන දිරිමත් කිරීම, නැත්නම් ඔවුන්ට ලැබෙන සහයෝගය අඩු බව, නැත්නම් මදි බව. ගොඩක් වෙලාවට අපේ රට ලැබෙන විදේශ ණය ආධාර වුණත් සහනාධාර කඩු සඳහා යෙදවීමක් නිසා මා දකින්නේ විද්‍යාත්මක වශයෙන් සිදු කරන ආයෝජන සඳහා, නැත්නම් තාක්ෂණික අංශයේ දිනු සඳහා යොමු කරන බව. මේකේ ප්‍රතිඵලයක් විදිහට අපිට හැමතිස්සෙම ලෝකයේ අනෙක් රටවල් වලට වඩා තාක්ෂණික වශයෙන් දශක 3-4-5 පිටුපසින් තමයි කටයුතු කරන්න වෙලා තියෙන්නේ. අපි අද භාවිතා කරන දේ ජපානය, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, මලයාසියාව, ඇමරිකාව ඊට දශක 3-4 කලින් භාවිතා කළ දේ තමයි අපි අද භාවිතා කරන්නේ. අපි මේ තාක්ෂණිකව වශයෙන් පසුපස සිටීමක් එකපිටින් ගැප් එකක් මේ පරතරයක් ඇතිව තමයි කටයුතු කරන්නේ. මේ තත්ත්වය නැති කරන්න, මේ තත්ත්වය අඩු කරන්න, අවම කරන්නට රජයක් විදිහට නැත්නම් අපිට ලැබෙන ආධාර විද්‍යා තාක්ෂණාංශික මතන විශේෂ නියම කීම් ඉතාමත් වැදගත් වෙනවා. සමහර වෙලාවට අපි අපේ පෞද්ගලික මුදල් වලින් අපේ තුන උනන්දු වෙන නිසා තමයි මේ පර්යේෂණ බොහෝ විට සිදු කරන්නේ. පර්යේෂණයක් සම්බන්ධ යෝජනාවක් ව්‍යාපෘතියක් ඉදිරිපත් කළත් ඒකට මුදල් ආදාන ලබා ගැනීමේ දුෂ්කරතා තියෙන බොහෝ විට සිදු වෙන්නේ ඒකට මුදල් ආදාන ලබා දීම වෙනුවට ඒක ප්‍රතික්ෂේප කරන පැත්තට ඒ අඩුපාඩු වෙලා ඒ නිලධාරියාව අධාරයට පත් කරන එක. දැන් මට මතකයි මම මේ පර්යේෂණ කරාට පස්සේ මමගේ ආචාර්ය උපාධිය සඳහා සෞඛ්‍ය විද්‍යාව හා රටට ගැලපෙන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධව මම නිබන්ධනයක් ඉදිරිපත් කරා. මේක මම ඉදිරිපත් කරන රජයේ අමාත්‍යාංශ වලින් ඒ සඳහා ප්‍රතිපාදන ලබා දෙන්න බැහැ කියලා කියනවා. ඉතින් අන්තිමට මට දැන් සිදු වෙලා තියෙනවා මගේ පෞද්ගලික මුදල් වලින් ඒ ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන. ඉතින් මේ විදිහට අපිව දිරිමත් කරන්න කරන්නේ මේනි අව දක්ෂතා තියෙන වෛද්‍යවරු, නිලධාරි විශාල ප්‍රමාණයක් රට ඇතුළේ ඉන්නවා. හැබැයි ඔවුන් හැමදෙනාම මෙන්න මේ ගැටලුවට අභියෝගයට මුහුණ දෙනවා. දැන් ඉන්දියාවෙන් රටක් ගත්තට පස්සේ මම දකින ඉන්දියාවේ සෞඛ්‍යාංශයේ දර්ශක, අධ්‍යාපනාංශයේ දර්ශක ගොඩක් පහළ මට්ටමින් තිබුණට එම රට විද්‍යා හා තාක්ෂණික දියුණුවට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙන උන් අභ්‍යවකාශ තාක්ෂණය ගැන, පරිගණක තාක්ෂණය ගැන, විද්‍යා තාක්ෂණය ගැන, රසායන විද්‍යා ශාස්ත්‍රය ගැන, නැත්නම් කර්මාන්තයේ තියෙන නව නිපුණ ගැන මේ නව අංශ ගණනාවක් කිරීම රට රජයේ ප්‍රතිපත්තියක් විදිහට හැමතිස්සෙම ප්‍රමුඛතාවයක් දෙනවා විද්‍යාව තාක්ෂණයට. ඒ වගේම අධ්‍යාපනය සෞඛ්‍ය විද්‍යා තාක්ෂණ අංශ අතර අන්තර් සම්බන්ධතාවක් යුක්තව තමයි යමන් කරන්නේ. නමුත් අපේ රටේ අවාසනාවට වගේ මේක නිර්මාණය වෙන්නේ නැහැ. මෙන්න මේ ක්‍රමවේදය මම හිතන්නේ වෙනස් කරලා නව නිර්මාණ නව නිපැයුම් වලට ප්‍රමුඛතාවක් ලැබෙන විදිහට රජය ප්‍රතිපත්ති මේ වශයෙන් තීරණයක් අරගෙන කටයුතු කිරීමක් සිදු වෙන්න ඕන. එහෙම නොවුනොත් වෙන්නේ මේ අදහස් තියෙන නව නිර්මාණකරුවන් අධාරිමිටපත් වෙනවා. හැබැයි ඔවුන්ව බාර ගන්න විදේශ රටවල් සූදානම් නිසා රට ඇතුලේ තමන්ට තියෙන තැන නොලැබීම නිසා වෙන ආත්ම කෘත්‍ය නොලැබී යාම නිසි ඇගීම නොකීම නිසා විදි ගලණය සිදු වෙන්න පුළුවන් ඩ්‍රේන් ඩ්‍රේන් එක. ඒ නිසා ඒක අවසානයේ රටට වැඩ කරන්න පුළුවන් සමාජයට වැඩ කරන්න පුළුවන් තරුණ ජවය රටෙන් අහිමි වෙනවා. හියුමන් රිසෝස් එක තමයි වැඩගත්ම සම්පත වෙන්නේ අපි වගේ රටක. මේ රටේ තියෙන හොඳම සම්පත මානව සම්පත. ඉතින් මානව සම්පතින් අපි හොඳ දර්ශනයක් කියලා පුදුලන් රට ඉන්නවා. ඌන්ට නිසි තැනක් දීලා ඌන්න ඉදිරියට අරගෙන ඉදිරියට ගමන් කරන අවශ්‍ය පසුබිම සකස් කරගෙන මම හිතන්නේ රජය සහ අනිකුත් කාන්සල වගකීමක් වෙන එහෙම වුණොත් මම හිතන්නේ අපේ රට මීට වඩා සමත් රටක් කරන්න සංවදි රටක් කරන්න අනුන්ට අපනපා ඉදිරියට යන්න මම හිතන්නේ ලොකු හයියක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.
අපි දැනගන්නට කැමතියි දැන් ප්‍රායෝගිකව මේ වෛද්‍යවරයෙක් විදියට තමන්ගේ සේවය රටේ වෛද්‍ය ශාස්ත්‍රයට ලබා දීමට අමතරව මේ ආකාරයෙන් ඔබ මේ පර්යේෂණවල නිරත වීමට උනන්දුුනේ ඇයි?
නෑ මම සාමාන්‍ය කුඩා කාලේ ඉඳලම විද්‍යාත්මක ලිපි නිර්මාණ කියවීමට, විද්‍යා ප්‍රබන්ධ කියවීමට නැත්නම් සමාජයේ තියෙන සමාජ ආර්ථික දේශපාලන විද්‍යාත්මක ලිපි වලට ලොකු නැඹුරුවක් තිබුණා. ඒක මට කුඩා කාලේ ඉඳලම මම ගියට පරිසරය ඇතුලේ අම්මා සහ තාත්තාමල නිතරම පොත්පත් ගෙනත් දීම නැත්නම් සුවත්පත් කියවීම කටක තිබුණා. ඒ නිසා මගේ අවශ්‍යතාවයක් තිබුණා. ඒ වගේදී මම ඒ කාලේ දැකපු ඒ ලේඛකයන්ගේ නිර්මාණ හරහා ඒ කාලේට විද්‍යා පර්යේෂණ ලිපි කියවීම හරහා කුඩා කාලේ ඉඳන් මට අවශ්‍යතාවයක් තිබෙන හැම කිසිම අනිත් අයට වඩා වෙනස් විදියකට කල්පනා කළා සාම්ප්‍රදායික රාමුවෙන් පිටගිහිල්ලා එක සීමාවකට කොටු වෙන්නේ නැතුව අපේ තියෙන දක්ෂතාවල්නේ අපිට කරන්න පුළුවන් සීමා නැතිනේ මිනිහෙක් විදියට මිනිහෙක් විදියට මේ සමාජයට අපි කරන්න ඕන දේවල් මොනවද කියන එක. ඉතින් මම හම්බන්තර සෞඛ්‍ය සේවකයෙක් කර්ත කරපු කාලය තුළ මට ඒ සඳහා ලොකු අවස්ථාවක් ලැබුණා. මොකද ලක්ෂ දෙකකට ආසන්න ජනගහනයක් ඉන්න සෞඛ්‍ය අධිකාර 12ක් කියන බලපදේශයක වැඩ කරනකොට මාතෘහා ළමා, ප්‍රජා, වසංගත රෝග, බෝ නොවන රෝග, පාරිසරික සෞඛ්‍ය වෙන අංශ ගණනාවක් මගේ යටතේ ඉන්න නිලධාරීන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මට හිතුණා මම කල්පනා කරා මේකත් මට හොඳ පරිශීලන කරන අවස්ථාවක් කියලා. විශේෂයෙන්ම පහුගිය කාලේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතුළතින් වකුගඩු රෝගී තත්ත්වයේ පැතිරියෑමක් සිදු වෙනවාද කියලා සැකයකුත් මතු කළ මාධ්‍ය වාර්තාවලක් තිබුණා මම යන්න කලින්. ඊට පස්සේ මගේ වෛද්‍ය කණ්ඩායම් ඒක රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය කණ්ඩායම් සහභාගී කරගෙන ඒ සම්බන්ධව අධ්‍යයන සිදු කරා. ඉතින් අපි වැඩ කරනකොට අපි වැඩ කරන කැමති බව දන්නකොට දගෙනකොට ඉවෙන්නම ආකාරයට උදව් කරන්න කැමති තවත් විශ්වවිද්‍යාල පරීක්ෂක කණ්ඩායම් අපිත් එකතු වෙලා ඒ ආකාරයට වැඩ කරන සිදු කරා. ඉතින් අර කුඩා කාලේ ඉඳලම එකම දෙයකට සීමා වෙන්නේ නැතුව අංශ කීපයක වැඩ කරන්න ආ විශේෂක විද්‍යාත්මක නිර්මාණ සමග මාධ්‍ය සමග කටයුතු කිරීම ආදී නිසා මම හිතන්නේ වැඩ කිරීම සඳහා අමුතුවෙන් බල කිරීමක් නැත්නම් මේක නීතියක් විදිහට කාගේ හරි චක්‍රලේඛන අනුව කරනවා කියන එක නෙමෙයි. අපේ සංජයතුලෙන්න අපි යමක් කරන්න ඕන කියන දේ මේ රටට සමාජයට තිබිච්ච නිසා මම හිතන්නේ මගේ රාජකාරී සීමාව ඇතුළත රාජකාරී තුලහා රාජකාරී පිට ඉඳ ලැබෙන අවස්ථාවල්වලදී අනිකුත් මගේ උපදේශක ආචාර්ය මහාචාර්ය සම්බන්ධ කරගෙන මේ වගේ අධ්‍යයන කටයුතු කරා. ඉතින් මම හිතන්නේ ඒක අපට සතුරු වෙන්න පුළුවන් රාජනීයදාරිය පිළියටත් නිකත්යෙන් විද්‍යා සංවිධාන සම්බන්ධ කෙනෙකු පිළියටත් අපි රටට දැනන දියත් නැත්නම් අපේ රටින් ලෝකයට යමක් දෙන්න සුළු හෝ විදිහට මේක ඉතාමත්ම නොසලකී හැකි මට්ටමේ ඉතාම කුඩා ඇගීමක් වෙන්න පුළුවන්. නමුත් ඒක ලැබෙන දිරිමත් කිරීම මම හිතන්නේ අපේ රටේ හෙට දවසේ ඉන්න තරුණ විද්‍යා පර්යේෂකයන්ට, තරුණ විද්‍යා ලේඛකයන්ට, අලුතින් පිටින වෛද්‍යවරුන්ට රටට යමක් ඉතිරි කිරීමේ මම හිතන්නේ සඳහා උත්තේජනයක් විදිහට මම මේක දකිනවා.
අවසන් වශයෙන් ඔබගෙන් දැනගන්නට කැමති විශේෂයෙන්ම ඔබගේ පර්යේෂණ වාර්තා අගයමින් ග්ලෝබල් ඇවෝඩ් ෆෝ ඇකඩමික් චැම්පියන්ෂිප් නමින් ඔබට හිමිවුණු මේ ඇගයීම ඔබගේ පර්යේෂණ දිවියේ සාර්ථකත්වයට, ඔබගේ පර්යේෂණ දිවියේ අනාගතයට බලපාන්නේ කොහොමද?
ඔව් මා කියන්නමට මා මීට පෙර 2007 අවුරුද්දේදී ශ්‍රී ලංකාවේ හොඳම විද්‍යා සංවිධානය සඳහා වෙන විද්‍යාබ්‍රද සම්මානය මා දිනා ගන්න. ඊට පස්සේ මේ අවුරුද්දේ මම 2017 වර්ෂයේදී ශ්‍රී ලංකා හෘද රෝග සංගමයේ මගින් පවත්වන වාර්ෂික සතිවාරදී මම සෞඛ්‍ය ආර්ථික විද්‍යාව හෙල්ත් ඉකොනොමි විෂය පත්‍රය යටතේ බයිපාස් සර්ජරි නැත්නම් හෘද බයිපාස් ශල්‍යකර්මයට බාධින රෝගීන්ගේ වැය වෙන මුදල සම්බන්ධව අපේ රටේ ඉන්දහස් සෞඛ්‍ය සේවයක් තිබුණත් රෝගීන්ට යම් මුදලක් සැලකිය යුතු මුදලක් තමන්ගේ අතින් වියදම් කරන්න වෙනවා. අපි කියන්නේ out of pocket expenditure. මේ සම්බන්ධ කරපු අධ්‍යයනයට පළමු ස්ථානය ලැබෙනවා. ඒ වගේම මෙන්න සම්මාන ලැබෙනවා. මේවා සියල්ලම අපේ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අපට දැනෙන අපේ රටේ සංවර්ධන කාර්යයට දායක වෙන්න පුළුවන් කව ඉදිරි පරීක්ෂණ සිදු කරන්නට අවශ්‍ය කරන ශක්තියක් බහැරයක් විදිහට තමයි මා දකින්නේ. මා හැම කිසිම කියන දෙයක් තමයි අපේ රටේ මේ කෙටිකතා නවකතා කාව්‍ය නිර්මාණ වෙන ලගේ කිරීම මුදලවල් විශාල ප්‍රමාණයක් කියනවා. නළු නිළියන් නගේ කිරීම ජීවන උත්සව වර්ෂය පුරාම ප්‍රයත්න. නමුත් අවාසනාවට වගේ විද්‍යාත්මක නිර්මාණ අගේ කිරීමක් අපේ රටේ ඉන්න දක්ෂ විද්‍යාඥයන් දක්ෂ පර්යේෂකයන් අපදීමේ ක්‍රමවේදයක් අපේ රට තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැමදාමත් අපට සිදු වෙනවා අනෙක් රටවල් මත යැපිලා තව තවත් රට විද්‍යාවට ණය බරට ලක් වෙන. ඉතින් මේකත් වලක්වා ගැනීම සඳහා මෙවැනි සුළු හෝ විද්‍යාත්මක ජිරිමත් කිරීමලින් මගෙන් අපට පුළුවන්කමක් ලැබෙනවා තව නිර්මාණ කරන්න ඕන කියන දේ අලුතෙන් තව සොයා ගැනීම කරන්න ඕන. අපි වගේම අපට වඩා දක්ෂ තරුණ පරීක්ෂකයන් ඉන්නවනම් ඔවුන් දිරිමත් කරන්න ඕන කියන දේ. ඒගින් මේ පණිවිඩය සමාජය හරහා සමාජයට ගෙන යාම හරහා ඔවුන්ත් මේ ගමනට ඉදිරි කර ගන්න ඕන කියන හැඟීම ඇති වෙනවා. ඒ වගේම මා කලින් සඳහන් කරන්න ඕන මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහාත් මතන මේක මානසික වශයෙන් ලොකු කිට්ටුමක් දිරි ගැන්වීමක් අතදීමක් විදිහට සඳහන් කරන්න පුළුවන්. මේ වගේ මුලින්ම ඔබ ඕස්ට්‍රේලියාවෙන් ඉඳලා මේ පණිවිඩය දැකලා මේ විදිහට සම්බන්ධ වෙලා ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයන්ට ඔස්ට්‍රේලියාවේ සිටින ජනතාවට මේ පණිවිඩය ගෙන යාම හරහා මම හිතන්නේ ජාත්‍යන්තර වශයෙන් අපි යන්නේ නවක ආධුනික විද්‍යා පරිශ්‍රයන්ට මම හිතන්නේ ජාත්‍යන්තර දුරට ඉවර කරන්නට මට ලොකු ශක්තියක් ලබා දෙනවා. ඒ නිසා ඔබටත් ඔස්ට්‍රේලියාවේ සියලුම මේ වැඩසටහනට සම්බන්ධ වෙන සවන් දෙන සියලුම දෙනාට මා ස්තුතිවන්ත වෙන අතරේ මෙවැනි දිරිමත් කිරීම හරහා මම හිතන්නේ අපි තවත් ශක්තිමත් වෙන බවත් අපි සියලු දෙනාගේම රට ශ්‍රී ලංකාව අවසානයේ නිසා අපි කොතන කුමන පදක්කම් සම්මාන ලැබුවත් අපේ මව්බිම ශ්‍රී ලංකාවකින් අභිමානය අපිට තියෙන ඉතින් ශ්‍රී ලංකාවේ අභිමානය විදිහට ගෙන යන්නට මම හිතන්නේ ඔබත් මේ විදිහට කරන අගය කිරීමත් මම හිතන්නේ යචනයේ නැත්තම් මුදලින් කිව නොහැකි තරම්
Global Award for Academic Championship කියන සම්මානය හිමි කරගත් වෛද්‍ය ජීජි චමල් සංජීව මහතා වෛද්‍යතුමනි බොහොම ස්තුතියි SBS ගුවන්විදුලියේ සමගින් මේ කතා බහට එක්ුණාට. මේ කතා බහට සවන් දෙන්නට පුළුවන් අපේ අසන්නන්ට අන්තර්ජාලය ඔස්සේත් www.sbs.com.au/sinhalese අපගේ වෙබ් අඩවිය. වෛද්‍යතුමනි බොහොම ස්තුතියි මේ කතා බහට අප සමගින් එක්ුණාට. SBS Radio.